ඒ කියන්නේ සාහිත්‍ය සම්බන්ධයට ඒ දෙක ගැලපෙන්නේ නැත්නම් එතකොට ඒ අපේ අවබෝධයේ අඩුවක්. එතන මූලික
අඩුවක්.
ඉතින් පටන් ගන්න. ඒ කියන්නේ අමුතුවෙන් තේරුම් ගන්න යනවා. Taman ඉන්න තැනින් පටන් ගන්න කියලා මං කියන්නේ. ඊට පස්සේ එන්ටික අර දහමට ගැලපෙන්නේ නැත්නම් ඔන ප්‍රශ්නයක් එන්නේ. ප්‍රශ්නය වහන් හොයන්න පුළුවන්. එහෙම එහෙම හොය හොයා යන විදිහ තමයි මට හිතෙන්නේ හොඳයි කියලා. දැන් එකපාරට මේක කිව්වහම ඒක දාගෙන අපේ කුරුද්ද තමයි ඒක
කරනවා
කියලා හිතනවා.
දැන් ඔතන අපිට ගවි මහත්තයා මෙහෙම සාමාන්‍ය මෙහෙම ගත්තොත් මේ සාමාන්‍ය බාහිරයෙන් අපි ගත්තොත් මේ ඔය අවස්ථාවේ කියන්නේ විඥානපච්චයා නාම රූපං කියලා ගත්තොත් මේ භෞතික ඇසයි බාහිර රූපේ කියන තැන මම මේ භෞතික පැත්තෙන් කතා කරේ. එතකොට භෞතික ඇසත් භෞතික රූපයත් ඒ රූපෙට කියන නමකුත් විඥාන පච්චා නාම රූපන් වශයෙන් එන්නේ එතන.
ඒක තමයි ඒක මං කියන්නේ මගෙන් අහන්න නැතුව මං කියන්නේ තමයි ගන්න තැනින් පටන් ගන්න. අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. නැත්තක් දෙන්නේ අර තව කෙනෙක්ගේ අදහසක් දාගෙන මේ වෙන ලෝකයක් හදා ගන්න. ඒ කියන්නේ අපි අර වචන වලින් සංකල්ප ටිකක් හදා ගන්නවා. එහෙම නෙමෙයි මේ මේ දහමේ වෙන්න ඕන මේ දහමයි ජීවිතේ අපිට දෙකක් වෙලානේ තියෙන්නේ. දහම් කතා කරනකොට අරවා මේවා තීරම කියනවා. මේක හරි දුකයි නං උපදින්න ඕනේ නැහැ අරකයි මේකයි ඈ අමුතු ලෝකයකට ගිහින් දරුවා කියන්නේ දුකයි කිය අරවා මේවා තීරම කියනවා මේ දහම් සාකච්ඡායි. හැබැයි සාමාන්‍ය ජීවිතේට ගිහින් මේ අනිත් පැත්ත ඉතින් ඒ ජීවිතයයි දහමයි දෙකක් වෙලානේ අපිට තියෙන්නේ. ඔක තමයි ප්‍රශ්නේ. නැහැ සංකල්ප ගොඩක් විතරයි. ඒ වචන ටික පාඩම් කරගෙන වචන වලට තේරුම් දෙදී ඒක වෙනම හදාගෙන. ඒ කියන්නේ දුහාම දුරෝ කියපු ලෝකේ එක අපි ජීවත් වෙන ලෝකේ වෙන එකක්. කියලා. ඉතින් එහෙම නෑ මේ දහම. දහමයි ජීවිතේ එකක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි ජීවිතේම දහම ඉන්න දවසට තමයි ඒක අකින්න පුළුවන්. එතන අර ගොඩක් හදා තව වචන ටිකක් ඉගෙන ගන්න ඒක එකතු කර ගන්නවා. ආයේ නොදන්න වචනයක් කියපු ගමන් මෙන්න මේ වචනේ දා ගන්න. ඊට පස්සේ මේ වචනෙන්ම කතා කරනවා මේ අර පරණ වචනෙම ඈ මොහොම යන දහම හෙවීමක් මේ කියන්නේ මට ගොඩක් වෙලාවට ඉතින් මේ දකින්න තියෙනවා. මං අලුත් මොකක් හරි ගැඹුරු පාළි වචනයක් කිව්වොත් ඊළඟට හැමෝම උඩ පාඩම් කරගෙන ඒකෙන් තමයි ඊළඟට
යන්නේ. ආ
ඒ කියන්නේ එතන දැන් අපිම නොදැනි අපිම රවට්ට ගැනීමක් වෙන්නේ. අතවේ රවටීම හරි අමාරුයි මේ තේරුම් ගන්න. ඊට පස්සේ ඊට කලව දහම ගන්නවා කියලා. දැන් නාම රූපෙට මම මොකක් හරි කිව්වොත් ඔන්න ඕක දාගන්නවා. ඊට පස්සේ ඊළඟ වෙලාවේ ඉඳන් නාම රූපේ ඒක. ඊට වඩා ඒකයි මං කියන්නේ නිකන් මේක ප්‍රායෝගික ගමන් ඉන්න තැනින් පටන් ගන්න. එතකොට දැනට නාම රූපේ කියලා මොකක් හරි හිතාගෙන ඉන්නා නම් එතනින් පටන් ගන්න. ඊට පස්සේ බලන්න මේ නාම රූපේ ඊළඟට විඥානේ කියලා මොකක් හරි හිතාගෙන ඉන්නා නම් ඒ දෙකෙන් පටන් අරන් බලන්න ඒ දෙක අතර මෙන්න මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය තියෙනවද කියලා. ඒක නැත්තම් අපේ අවබෝධය අඩුවක් ඒක. يعني දහමේ වැරද්ද දන්නේ අපේ අවබෝධය අඩු. يعني එහෙම හොයන්න ගියොත් එතකොට අර බුදු කෙනෙක් පෙන්වන්නේ අපි දන්න දෙයක් නෙවෙයි කියන තැනින්ම හොයන්න ඕන. කොට අපේ හැමතිස්සෙම මේ දහම විමර්ශනය කරනකොට තමන්ගේ අඩුගම පේනවා නම් ඔන්න තමන්ට ඒ කියන්නේ ඒ අඩුපාඩු හදාගන්න පුළුවන්. දැන් අපිට වෙන්නේ මොකක් හරි ඉගෙන ගත්ත ගමන් ආනන් දන්නවා කියන තැනට යනවා එතනම ධහම දකින ඉවරයි. එහෙනම් දැන් අපි අවර් නැහැ අපතන
පැත්තට යනවා
නේද? ඔව්
වචනෙන් කරදෙන්න හදනවා.
ඔව් වචනෙන් හැබැයි ඉතින් එහෙම අර මූලික වචනවලට තේරුමක් හදාගන්නත් ඕන නැත්නම් කතා කරන්න
බෑනේ.
ඔව් එතකොට දැන් නමයයි රූපයයි කියනකොට මේ රූප කියන ඒවා මොනවද කියලා දන්නවනේ. මං කියන්නේ මොකක් හරි රූපේ කිව්වහන් අදහසක් එනවනේ මොකක්ද? හරි
යාමක් මතක් වෙනවා.
તો අපි රූප කියලා දන්න જાතියක් තියෙනවා. හැබැයි ඒක යථාභූත ස්වභාවය නෙවෙයි. යථාභූත ඒ කියන්නේ ඇත්ත ඇති හැටි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. අපි දැන් නැින්දන් ඒ ඇත්ත දකින්නකම් මේ විමර්ශනයක් නෙමෙයි
කෙරෙන්නේ.
ඒ කියන්නේ මේ මූලික මට්ටමේදී ඒ රූප කියලා මොනවා හරි අදහසක් තියෙනවනේ. නාම කියලාත් මොනවා හරි අදහසක් තියෙනවනේ. ඔක ඒ සූත්‍රවලත් නයිවෙන් ගන්න පුළුවන්. දැන් රූප කිව්වත් සම්මහා ධාතු මේ උපාදාය රූප නේද සුද්ධාෂ්ටකේ විදිහට ගන්න පුළුවන්. ඒක මේ හැමෝම ගන්න හින්දා ඒ ටික කියන්නේ. දැන් නාම කියන්නේ ඊළඟට ඔය හිතේ තියෙන චෛතසික. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා ප්‍රස්තමන කිව්ව විදිහට නේද? ඒක දී කියන්න පුළුවන්. හැබැයි මේක මේ පටන් ගන්න තැනක් විතරයි.
එහෙම ආරම්භය
අපිට. දැනගත්තා කියලා දහම දැක්කා නෙවෙයි.
නෙවෙයි.
මේක අපි තේරුම් ගන්න ඕනේ. වචනිකයේ තේරුම් දැනගත්තා කියලා මට මේ කියනකොටම තේරුම කියන්න පුළුවන් කීවට දහම දැක්කා වෙන්නේ නැහැ. දහම දැක්කා වෙන්න නම් පටිච්ච සමුප්පාදේ දකින්න ඕනනේ. දහම දැක්කා වෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත්. ඉතින් එතෙන්දි තමයි අපි පටිච්ච සමුප්පන්න බව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? ඒකත් අපිට මුලින් ගන්න වෙන්නේ පොතේ තියෙන එකෙන්නේ. ඊට අපට කරුණු හතරක් හම්බ වුණා මේ ඉදප්පච්චේතාව කියන එක. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති. ඒකේ අනිත් දෙකක් කිව්වොත් ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, ඊළඟට ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. දැන් අන්න පටිච්ච සමුප්පන්න බව කියලා දැන් මේ දෙකක් අතර සම්බන්ධතාවය දැක්කොත් ඔන්න ඔය කියන කරුණු හතරට ගැලපෙන්න ඕන. ගැලපෙන්නේ නැත්නම් අපේ අවබෝධය අඩුවක් නේ. එතකොට අන්න තව ප්‍රශ්නයක් තියෙනවා. තව මොනවා හරි මේකේ හොයාගන්න තියෙනවා කියලා පේනවනේ. නොදන්න දෙයක් තියෙනවා කියලා. ඒ නොදන්න බව දැකීමමයි උදව් වෙන්නේ. අපිට වෙන්නේ මොකක් හරි දැනගත්තහම දන්නවා කියලා හිතන පැත්තන එන්නේ. අන්න ඒක වෙනස් වෙන්න ඕන. දහම දැනගන්න දැනගන්න දකින්න දකින්න නොදන්න බවමයි ප්‍රකට වෙන්න ඕන.
ඒකමයි ප්‍රකට වෙන්න
ඕනේ. ඔව්. ඉතින් අපේ ඒ නොදන්න බවේ අපේ මූලික නොදන්න බව තමයි මම කියන එක. සක්කාය දිට්ඨි. ඒක හම්බ වෙන්න සක්කාය දිට්ඨිය මොකද්ද කියලා දකින්න වෙනවා. එතකන් මේ මාර්ගයට වැටෙන්න බෑ. හරි එතකන් අපි කියන්නේ කරන්නේ මේ හොයනවා හොයනවා පරික්ෂණයක් විතරයි. ඇත්තටම මාර්ගය පටන් ගන්නෙ සක්කාය දිට්ඨිය මොකද්ද කියලා දවසට ඒක හරියට දැන් අපි මේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඕක විසඳන්න කොහොම හරි උත්සාහ කරනවානේ තමන්ගේ සාමාන්‍ය ජීවිතේ. දැන් ඒ කියන්නේ අපි හිතමු ලෙඩක් හැදුනොත් ඕක සනීප කරගන්න උත්සාහ කරනවානේ. නැත්තම් ඔන්න බඩගිනින් වුණත් කෑම ටිකක් හොයාගන්න හරි උත්සාහ කරනවානේ. හැබැයි අපිට දැන් සක්කාය දිට්ඨිය ගැන ඒ වගේ උත්සාහයක් නැහැ. ඒකට හේතුව තමයි ඒක දැකලා. ඔව් දැන් බුද්ධ දේශනාව තියෙනවනේ. අර දැන් මේ සත්වයා දුක දැකලා නැහැ. දුක දැක්කනම් එහෙම තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ ඒ දුකෙන් මිදෙන්න. ඒකට උපමාව දෙන්නේ හිස ගිනි ගත්ත කෙනා ඒ ගිනි නිවන ලෙස මේ උත්සාහ කරන්න කියලා. එතකොට මේ එකෙන් තේරුම් ගන්න ඕන දැන් අපේ අපිට එහෙම ඕන කමක් නැත්නම් ඒ කියන්නේ දුක දැකලා නැහැ කියන එක. අපි කොච්චර දුක දන්නවා කියලා හිතාගෙන හිටියද? අපි දන්නවා තමයි යම් කිසි දුකක්. හැබැයි ඒක ලෝකෙට අයිති දුක මිසක් මේ ලෝකෝත්තර දර්ශනේන දුක්ඛාර සත්‍ය නෙවෙයි. ඔව්. ඒ දැක්කනම් ඉතින් පමා වෙන්නේ නැහැ නේ ඒකෙන් මිදෙන්න. දැන් අර හිසගෙන හිසගෙන ගත්ත උපමාව අපිට අද කාලේ තේරෙන්නේ නැහැ. මොකද මේ මේ ඔළුව ගිනිගත්තුවයි අපි දැකලා නැහැනේ. අපි කියන්නේ අර ඔළුව ගිනිගත්තා කියලා මොකක් හරි ප්‍රශ්නයක් ආවම නේ එහෙම නෙවෙයි. ඇත්තටම ගින්දර ඇවිල්ලා නේද? ඈ?
ඔතන අපි මාත්‍ය දැන් අපි දුක ගැන කතා කරනකොට ඔතන දැන් දුකේ තියෙන දුක්ඛ සංස්කාර දුක කියලා දුක් තුනක්ම හිතන්න.
ඔව්.
මේ දුක්නේ සාමාන්‍ය සංස්කාර දුක කියලා ගත්තොත් අපිට හිතන්න පුළුවන් මේ අපේ හිතේ යමක් සකස් කිරීම කියන මට්ටම නම් නිකන් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේ දුක්ඛ කියන එක ඇත්තම මොකද? මේ දුක්ඛ කියන දෙක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. මේ කොන්තරක් කියලා.
ඒ ආයේ අර මූලික කරුණට යන්න වෙනවා නැත්නම් ඕක මේ කරන්න හරි අමාරුයි හාමුදුරු. දැන් තව එකක් කිව්වහම ඒ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියනවා. ඉතින් මේ මම උත්සාහ කරන්නේ ඒක පැහැදිලි කරන්න නෙවෙයි. ඒ කියන්නේ අර වචනවල තේරුම් කියන්න නෙවෙයි.
නෙවෙයි නෑ. සාමාන්‍ය දුක කියන එක වචනේ තේරුම නෙවෙයි මම හඳුන්වන්නේ තන ඒ දුක්ඛ කියන දෙකේ අර්ථය වචන දෙක.
අබෝහන්සේට හැංගෙන්නේ මොකද්ද දුක්ඛ කියවා?
සාමාන්‍යයෙන් දෙවි සංස්කාර දුක කියන්නේ අපි මේ ආයතන හය අරගෙන විඳින දුක්ක් තියෙනවානේ මේක ඇටයි කියලා අරගෙන විඳින දුක්ක්. ඒ දුක තමයි සකස් කරන මත අපි විඳින දුක.
ඇටයි කියලා අරගත්තාම විඳින දුක එකක්. සකස් කරනවා කියන්නේ එක තමයි.
ඔව්.
ඇත්තයි කියලා ගන්න එකක් ලගස් කරන ගතිය තව එකක් නේ.
තව එකක් වෙනවා. ඔව්. ඒක තමයි දැන් මේ ආයතන හයෙන් ගණන් දීපුවා නිතරම සකස් කිරීම මත අර මේ අපි ස්වාමීන් වහන්සේ කියනවා වගේ නිතරම ඔන්නේ කියන්නේ තියෙන්නේ. ඒක නිසා අපි මේ මත දුක් විඳිනවා.
ඒකත් මොකද්ද දුක? ඒක තමයි දැන් ඔය වචනේ තේරුම ගත්තට දුක දන්නවා කියලා හිතුවට දැනෙන දුක නෑ. ඒක පොතේ තියෙන දුක. ඒක එවන් කියන්නේ දැන් ඔය ඒ වචනවල තේරුම් දැනගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි අපි ආයෝගික වෙන. ඒ කියන්නේ මේ ජීවිතයේ ගැනමයි මේ කියන්නේ. කියන තැන් හොයන්න අපි නොදන්න ඒ කියන්නේ අමුතු ලෝකෙක තියෙන අර අඟහරු ලෝකෙ තියෙන දුක ගැන නෙමෙයි මේ කතා
කරන්නේ.
අපි ජීවත් වෙන මේ සාමාන්‍ය ස්වභාවය මේ කතා කරන්නේ. ඒ කියන්නේ තමන් ගැනමයි කතා කරන්න කියලා හිතන්න. අනුන් ගැනවත් තමන් ගැනමයි මේ පරීක්ෂණේ තමන් ගැනනේ කරන්න තියෙන්නේ. ඒ තෙන්ට එන්න එහෙමයි මං කියන්නේ. දහම දැනගන්න එපා වචන දැනගන්න එපා කියන යන්නේ ඔය දන්න ටික හොඳටම ඇති දැන් මේකේ අර නිකන් දැනෙන අර්ථයකට යන්න ඕන. කියන්නේ ජීවිතේ එක වෙන්න ඕන. දැන් අපි දැන් අරමුණු ගන්න එක දුක නම් ඉතින් අරමුණක් ගන්නකොටම මේ දුකයි කියලා අඩු ගානේ නිකන් දැනෙන පැත්තකට යන්න ඕනනේ.
එහෙම.
දැන් එහෙම එකක් වෙලා නැහැනේ. ආයෙත් කෙනෙක් තියන් ඉන්නේ කයි කියනවා. ඒක මොකද්ද දන්නේ
නැහැ.
ඒ වගේ එකක් තියන්නේ නේද? ඒ දෙමේ මේ සංහනත බං මේ පොඩ්ඩක් මේ වෙනස් පැත්තකින් මේ අපි කතා කරන විදිහ හදාගන්නයි මං කියන්නේ. මේ ප්‍රශ්න අහන්නත් එපා මේ හොයන්නත් එපා කියන එක නෙමෙයි.
හොඳයි.
අද මේ හොයන එක ඉවරයක් වෙන්න අර සමහර විදිහකට හොයනකොට අපි දැන් මේ සාකච්ඡා ගන්න කොහොම හරි ආර්ය මාර්ගය මතු කරගන්න පැත්තකට යන්නනේ. ඒක අඩු ගානේ හොඳයි ඒ හොයන එක දැන් ඔබ වහන්සේ අහුවා මොඩින් ඇහුවේ නාම රූප. නාම රූප ගැන දැන් අදහසක් තියෙනවනේ නේද? නාමයි රූපේ ඊළඟට විඥානේ ගැනත් අදහසක් තියෙනවනේ. ඒ විඥානය කියන්නේ මොන වගේ එකක්ද? මොකද්ද විඥානේ කියන්නේ? අදහස මං අහන්නේ.
ඒ රූප යමක් නේ දැනගැනීමක්
නේද? ඔව් දැනගැනීම. දැනගන්න ගතිය තමයි විඥානේ කියන්නේ නේද?
ඔව්.
එතකොට දැන් දැනගන්න ගතිය විඥානේ නම් ඊළඟට දැනගත්තේ මොකද්ද කියන එක තමයි නාම රූපේ
වෙන්නේ.
ඒ කියන්නේ දැන ගැනීමක් තියනා නම් මොනවා හරි දැනගත්තු දෙයක්ත් තියෙන්නේ ඉතින්. අන්න ඒ දැනගන්න ස්වභාවය විඥානේ නම් දැනගත්තේ මොකද්ද කියන එක නාම රූපේ. කියලා නිකන් මේ දලා දහසක් කියනවා. ඒක හරියට මම අර උපමාව ගන්නේ කණ්ණාඩිය කැඩපත කියන එක විඥානේ නම් ඒකේ පිළිබිඹුව තමයි නාම රූපේ. හරි. එතකොට දැන් පිළිබිඹුවක් නැත්නම් කණ්ණාඩිය කියන එකට අර්ථයක් නැහැ නේද? දැන් අපි මේ දැන් කණ්ණාඩිය නැත්තම් ප්‍රතිබිම්බ නැහැ කියන එක නම් ඒක හැමෝටම තේරෙනවා. හැබැයි ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩිය නැහැ කියන එක ටිකක් තේරෙන්නේ නැහැ. මොකද අපිට හිතෙනවා ප්‍රතිබිම්බ නැති වුණත් කණ්ණාඩිය ඔය ගෙදර තියෙනවනේ කණ්ණාඩිය කියලා හිතනවනේ. ඇයි හිතන්න ඕන දැන් ඔය මේක ටිකක් සරල කරන්න ඕන දැන් තමන්ගේ ඉස්සරහා බිත්තියක් ඇතිනේ කාමරේ. දැන් මේ බිත්තියට අපි කණ්ණාඩිය කියන්නේ නැහැ නේද?
කියන්න
බෑ නේ.
බෑනේ.
ඇයි පිටියට කණ්ණාඩිය කියන්නේ නැත්තේ?
ඒක රූපේ විනිවිද පෙනෙන්නේ නැහැ නේද? ඒක දර්ශනේ වෙන්නේ. අපේ රූපේ දර්ශනේ වෙන්නේ
කියලා. ඒ කියන්නේ ප්‍රතිබිම්බයක්
තේ හටගන්නේ.
ප්‍රතිබිම්බය හටගන්නේ. ඈ? දැන් එකමට හිතන්න ඔය කන්න ඔය පිටිය පොලිෂ් කරනවා කොහොම හරි. ඈ? එතකොට මොනව හරි ගාලා පොලිෂ් කරනවා. හර ප්‍රතිබිම්බ පේන ගානට. හරි. ඒවනම් හරි ගානවාගේමකෝ. දැන් ඕකේ ප්‍රතිබිම්බ පේනකොට දැන් තවදුරටත් ඕකට බිත්තියද කියන්නේ කණ්ණාඩියද? කණ්ණාඩිය වෙනව නේද? ඔව්. එතකොට දැන් ඔන්න කණ්ණාඩියක් ඉපදුනා නේද බිත්තියෙන්?
එහෙමයි. පරිස්කාරවත් ඉපදිනවනේ.
ඔව්. එතකොට කණ්ණාඩිය දැන් කණ්ණාඩිය ඉපදුනේ ප්‍රතිබිම්බ නිසා නේද?
එහෙමයි.
ඒකට තේරුම් ගන්න කණ්ණාඩිය තියෙන්නේ ප්‍රතිබිම්බ නිසා.
එහෙමයි.
ඒක හිතන්නේ ප්‍රතිබිම්බ තියෙන්නේ කණ්ණාඩිය නිසානේ. ඒක විතරන්නේ. කණ්ණාඩියට අර්ථයක් කියන්නේ කණ්ණාඩියක් කියලා දෙයක් උපදින්නේ ප්‍රතිබිම්බ රැටෙන තාක්කල්. රැටෙන තාක්කල් තමයි ඒකට කණ්ණාඩිය කියන්නේ. ප්‍රතිබිම්බ හැදෙන්නේ නැත්නම් අර බිත්තිය වගේ නේ. එතකොට කණ්ණාඩිය කියන්නේ. හරි. දැන් එතනින් තේරුම් ගන්න ප්‍රතිබිම්බයේ උදව් වෙනව නේද කණ්ණාඩියට? කණ්ණාඩිය වෙනවා ප්‍රතිබිම්බයට. එතකොට අපිට කියන්න පුළුවන් නේද කණ්ණාඩිය නිසා ප්‍රතිබිම්බ, ප්‍රතිබිම්බ නිසා කණ්ණාඩිය. අන්න ඒ වගේ තමයි විඥාන පත්‍ය නාම රූපන් නාම රූප විඥාන.
විඥාන.
සහසක් ගන්න පුළුවන් නේද?
එහෙමයි.
අර බටමිටි දෙක වගේ කියන්නේ අන්නේ ඒ වගේ.
ඕකරයි මාත්‍යම තමයි පොඩ්ඩක් ඕක විමසුවේ මොකද මේ වාත්තික මේ පොඩි ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ ඉන්නවා.
ආ හොඳයි හොඳයි.
ඒ දිනම පොඩ්ඩක් මේ මෙතන පොඩ්ඩක් මේ පැහැදිලි කරලා දෙන්න මට උවමනාවක් තිබුණා. මොකද මම මේ කිව්වට ඒගොල්ලන්ට ඇති කර අපහැදිලි.
ඒකේ මම මේකට මේ මතකලා ගත්තේ. ඔව්. ඇත්තටම මම මේ දැන් ඒ බෝහන්සගේ මේ ගැටලු හරි වටිනා. මොකද මේ ඔය උත්තරේ දෙන්නේ හැමෝටම.
හැබැයි
බර ගන්න. ඒ ඔක්කොටම හිතන්න උදව් වෙන හැම ප්‍රශ්නයක් අහුවහම. ආකච්ඡාව කියන්නේ ඒක තමයි. ඒක මේ අහන පුද්ගලයා මන්නේ නැක නෙවෙයි.
නෙවෙයි.
ඒ හින්දා මේ ඕන කෙනෙකුට ඉතින් අර හිතන්න එපා මෝඩ ප්‍රශ්න කියලා ඕන දෙයක් අහන්න. සාකච්ඡා කියන්නේ මේ මම විතරක් කතා කරන එක නෙමෙයි අනිත් අයත් කතා කරනවා. ඒ කියන්නේ මේ මේ දේශනයක් නෙවෙයි. සාකච්ඡාවකට මේ ගෲප් එක හැදුවේ. නේ? අඩු ගානේ එන්නේ. මම කතා කරනකොට මම කරන්නේ සාකච්ඡා. ඒකකොට දැන් මම කියන එකම පිළිගන්න ඕනේ නැහැ. ඒක ඒක වඩා වෙනස් අදහස් නැත්නම් වැටෙන්නේ නැත්නම් ඒ බය නැතුව කියන්න. ඒකට තමයි සාකච්ඡාව වෙන්නේ. මේ දැන් අපි මේ විවෘතව හොයන්නේ. ඉතින් හරි. දැන් එතන ඒ අර දැන් සමහර විට අදහස ගන්න අමාරු වෙන්නේ නාම රූප පත්‍ය විඥානං කියනවා, විඥාන පත්‍ය නාම රූපං කියනවා. එතකොට අර අටමිටි දෙක හේතු කරපු එක හිතේම ආගත්තත් නිකන් අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මං කිව්වේ තව උපමාවක් දුන්නේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය වගේ. දැන් මේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ අපිට තව වටිනකමක් තියෙනවා. දැන් අර මේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති කියන මේ පටිච්චසමුප්පන්න සම්බන්ධතාවය තේරුම් ගන්න. දැන් අන්න විඥානයේ කණ්ණාඩිය නම් නාම රූපේ ප්‍රතිබිම්බේන. ඒ මම ඒකේ අදහස් දෙකක් කිව්වේ. දැන් විඥානේ කියන්නේ දැනගන්න ගතිය. ප්‍රතිබිම්බේ නැත්නම් නාම රූපේ කියන්නේ දැනගත්තේ මොකද්ද? ඒ කියන්නේ ප්‍රතිබිම්බේ වගේ. හරි. දැනගන්න ගතියයි දැනගත්තේ මොකක් ගැනද කියන එකයි දෙකම එකට නේද එන්නේ. දැනගත්ත දෙයක් නැත්නම් දැන ගැනීම කියලා දෙයක් කතා කරන්නත් නෑනේ. ඒ වගේ එකකට එකක් අන්‍යෝන්‍ය වශයෙන් උදව් වෙනවා. ඒකට තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියන්නේ. අක්කන්තයකට ප්‍රත්‍ය වෙනවා. හරි. ඒකට විඥානයේ ප්‍රත්‍ය වෙනවා. නාම රූපෙට නාම රූපේ ප්‍රත්‍ය වෙනවා විඥානෙට. ප්‍රත්‍ය වීම තමයි අර දැන් කණ්ණාඩියේ ප්‍රත්‍ය වෙනවා ප්‍රතිබිම්බෙට, ප්‍රතිබිම්බේ ප්‍රත්‍ය වෙනවා කණ්ණාඩියට. එහෙනම් මේ දෙපැත්තම තේින්න ඕන. ඒක තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ. ඉතින් මේ පටිච්චසමුප්පන්න සම්බන්ධතාවය ඔන්නෝක තියෙනවා. ඒකේ ඉනස්මින සති ඉදං හොති, ඉනස්ස උපාදා ඉදං උපජ්ජති. කියනකොට ওই සම්බන්ධතාවය තියෙනවා. ඒත් පළවෙනි මේ හටගත්තොත් මෙයත් හටගෙන. අන්නාලියයි ප්‍රතිබිම්බෙයි ගත්තාම ඒකට ගැලපෙනවනේ නේද?
එහෙමයි.
බයෝස්තන දැන් ජාති දෙකක් ගැන කතා කළාට විඥානයේ නාම රූපේ කියලා ජාති දෙකක් කතා කළාට අතන බලන්න දැන් අපිට කියන්න පුළුවන් නේද මේ ඇතිකල්ලි මේ වේ කියලා. ඒ කියන්නේ කණ්ණාඩිය පෙන්නන තැනම නේද අපි ප්‍රතිබිම්බෙත් පෙන්නන්නේ.
ඔව් එහෙම තියෙනවා නේද.
අන්න ඒ වගේ අදහසක් තමයි මේ මේ පටිච්ච සමුප්පන්න බව කියද්දි. ඒ කියන්නේ මෙය ඇතිකල්ලි කියලා හේතුව එක තැනක පෙන්නලා ඵලය වෙන තැනක පෙන්නන කතාවක් නෙවෙයි. හරි. ඒ කියන්නේ මෙය ඇතිකල්ලි එය ඒ කියන එක නෙවෙයි.
මෙය වේ කියලා.
මෙය කියන වචන දෙක තමයි යෙදෙන්නේ. ඉමස්මින් සති ඉදං හොති කියනකොට මෙය ඇතිකල්ලි මෙය වේ කියන අර්ථය. ඒක මම මතක් කළේ ඔය දැන් පටිච්ච සමුප්පන්න ධර්මණය ඔවා විඥානේ හරි නාම රූපේ හරි ඒ වගේ මේ පටිච්ච සමුප්පන්න ධර්ම උතන 12ක් තියෙනවා. ඒ 12ේ ඕනම දෙකක් ගත්තොත් ඒ දෙක අතර තියෙන සම්බන්ධතාවය ඔන්න ඔය වගේ වෙනවා. මේක පටිච්චා කියන එක නිරෝධාත්මකයි. ඒ සම්බන්ධතාවේ තියෙන්න ඕන දැන් ඒ මේ ඇති කල්ලි මේ වේ කියන කතාවක්. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන කතාවයි. ඉමස්මින් සති ඉදං හොති, ඉමස්මින් අසති ඉදං නහොති. සතියකේ විරුද්ධ පැත්ත අසති. කැමේ නොය දෙන කල්ලි ඔහොම වෙන්න බෑ කියන අදහසක් තියෙනවා. ඒ කියන්නේ කණ්ණාඩිය කියන එක යෙදුන් නැත්තම් ප්‍රතිබිම්බයක් ගැන කතා කරන්නවත් බෑ. එතන තේරුම් ගන්න මේ ප්‍රතිබිම්බේ නැති වෙලා යනවා නෙමෙයි. ප්‍රතිබිම්බයක් ගැන කතා කරන්නම බෑ. කියන්නේ අදාළම නෑ, උපදින්නෙම නෑ. ඒ නොහට ගැනීම තමයි අපි අනුත්පාද කියලා. ඒ කියන්නේ ඉපදිලාම නැහැ. එතකොට ඉපදිලා නැහැ කියන්නේ මොකද්ද ඉපදුනේ නැත්තේ කියලාවත් කියන්න බෑ. හටගෙනම නැහැ. ඒ කියන්නේ සමුදය යෙදිලා නැහැ. ඒ හේතුව නැත්තම් ප්‍රත්‍ය යෙදිලා නැත්තම් ඵලයක් කියන එකක් කියන්නේ කරන්න. ඒක තමයි ඒ අනුත්පාද නිරෝධය කියන එක. ඒක තේරුම් ගන්න. ඒකට ඔන්න ඔය වගේ සම්බන්ධයක් මේ ඉමස්මින් අත්ති ඉඳන් නහෝති කියනකොට නිරෝධ ස්වභාවය කියන්නේ ඉපදිලාම නැහැ, හටගෙනම නැහැ. ඒ ඇති වුණ දෙයක් නැතිවීම නෙවෙයි. අනේ එකයි මෙතන තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මොනවා හරි දෙයක් නැති වුණා කියන එක නෙවෙයි නිරෝධය කියන්නේ. හටගෙනම නැහැ. ඉපදිලාම නැහැ. ඉපදිලා නැහැ කියන්නේ ඒ ගැන කිසිම අදහසක් නැහැ කියන එක. අදාළම නැහැ කියන එක. ඒ මේවයි අර්ථය ගැන යම්කිසි අදහසක් ගත්තහම අර මොන වගේ සම්බන්ධයක්ද මේකන අවබෝධ කරන්න තියෙන්නේ කියලා නිකන් දලා අදහසක් ගන්න පුළුවන්. හැබැයි හරිම අදහස එන්නේ අවබෝධ වෙනකොට. එතකොට ඒ අපේ අවබෝධයේ අඩුවක් තියනවා නම් අඩුවක් පෙන්වන එක තමයි මේ 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 දහමට ගැළපීමේදී වෙන්නේ. කියන්නේ දහම් සාකච්ඡාවලදී තමන් අවබෝධ කරලා තියෙන එකේ අඩුවක් තියනවා නම් අඩුවක් කියලා පේනවනේ. අපර අපිට හරි අර්ථේ නෙමෙයි පෙන්වන්න පුළුවන් අඩුපාඩු. නැහැ අඩුපාඩු දකින්නකොට දුක් වෙන්න එපා, අඩුපාඩු දකින්නට සතුටු වෙන්න. එතකොට සමන්ත ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
එහෙමයි.
එතකොට දැන් මේ මේ අර වහන්සේ පටන් ගත්ත අර දැන් ජාතිපත්‍යා ජරා මරණන් එකේ අපි කතා කළානේ ගොඩක් කීයේ නේද? ඒත්තනත් මං කිව්වේ දැන් ජාතිය දැන් මේ පටිච්ච සමුප්පාදයට දාන්න. ජාතිය කියන්නේ මේනම් ඊළඟ මේ වෙන්න ඕන ජරා මරණ. හැබැයි අපිට පටන් ගන්නකොට ඕක මෙයයි එයයි. ඉදන්න තැනින් පටන් ගන්නකොට ආදි ජාතිය කියලා දෙයක් තියෙනවා. ජරාව හරි මරණය හරි කියලා දෙයක් තියෙනවා. ඒකට ඒ දෙක දෙගන්නේ. අපිට කවදාත් ඔක්ක් වෙලා නැහැනේ. කොට අපි පටන් ගන්නේ මේ ඇති කල්ලි ඒවේ. නැහ ජාතිය තියෙනකොට මරණය කියලා වෙන සිද්ධියක් වෙන්නේ. එතන දැන් ඔය ජාතිය කියන්නේ මොකද්දවත් මරණය කියන්නේ මොකද්දවත් නෙමෙයි. ඔතන ඇත්තටම වැදගත් වෙන්නේ
පටිච්චසමුප්පාදය.
හරි පටිච්චසමුප්පාදය. මොකද අර පටිච්චසමුප්පාදය දැක්කොත් නේ දහම දැක්කමයි. ජාතිය දැක්කා කියලා දහම දැක්කමන්නේ නැහැ.
නෑ.
උපන්න බව දැක්කොත් දහම දැක්කා නේද? ඒකට ඒ මට්ටමෙන් තමයි මම ඊයේ ප්‍රශ්න කළේ. දැන් අපි අර ජරා මරණ දෙකිනුත් මරණය කියන එකනේ උදාහරණෙ විදිහට ගත්තේ. ඒ ජාතිය තියෙන තැනම මරණය වෙන්නේ කොහමද කියන ගැටලුවක් එනවනේ. ජාතිය කියන්නේ හට ගැනීම, මරණය කියන්නේ බිඳිලා යෑම. අපේ සාමාන්‍ය අර්ථයෙන් නැති වෙලා යන එකනේ නේද? පොකැඩිලා බින්දන එක. ඒ වගේ. ඒක ස්කන්ධයන්ගේ හට ගැනීම, ජාතිය ස්කන්ධ බිඳී යෑම
මරණයනේ.
දැන් එතකොට ප්‍රශ්නේ එනවා ওই දෙක එකට වෙන්නේ කොහොමද? මේ ඇතිකල්ලි මේ වේ කියන්නේ කොහොමද? කියන්නේ. මේ අනේ මෙහෙම ගැටලු මතු කර කර මේක හොයන්න ඕන. එතකොට අර තමන් ඒක විමසන්න පුරුදු වෙනවා මේ විමර්ශනේ. ඒක අර නිකම්ම ඕකේ උත්තරේ කිව්වට ඕ වැඩක් නැහැ. එතකොට තව මොකක් හරි පාඩම් කරගැනීමක් නැහැ. මේක ටිකක් හිතලා බලන්න. එහෙනම් මේ ප්‍රශ්නයක් තියෙන බව දැනුණොත් තමයි ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ. නැත්නම් ඔහෙ මොනවා හරි ටිකක් එකතු කරගන්නවා විතරයි. මේ දහම තේරෙන්නේ නැහැ. අන්න එතකොට එතකොට බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. අපි දන්නේ නැහැ. අපි නොදන්න දෙයක් මේ පෙන්නලා තියෙනවා. ඒක කියන බය වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා කියන්නේ ඉබේ වෙන්න ඒ දහම හොයද්දි
නේද
ඔව් ඒක නාම දුරත් කියලා නම් මේක පෙරණම් ඇසු විරුද්ධ දහමක් කියලා නේද අපි දන්න දෙයක් වෙන්න බෑ වෙන බුදු කෙනෙක් වෙන්නලා
දෙන්නේ
මයි හොයන්නේ කියන තැන ඉඳන් හොයනකොට හරි ලේසි දැන් අපි එතෙන්ටම තව ටිකක් යන්නම් ඊයේ අර මරණයනේ උදාහරණයක් ගත්තේ මරණය කිව්වහම අපිට හරි දුක හිතෙන දෙයක්නේ මරණය එතකොට මේ මේ මරණය ඇති වෙන්නේ ඇයි කොහොමද මරණය ජාතිය ඒ කියන්නේ උදාහරණයක් ගත්තේ ඔය තමන්ගේ මැරුණ කෙනෙක් දැන් සිහි කරගන්න. හරි. ඒකේ එතනම මේ මරණ දුක එනවා. ඒ සිහි කර ගැනීමම ඒකේ හට ගැනීම නේද?
ඔව් එතනම ජාතිය.
ඔය ඉතින් හටගත්තා කියන්නේ ජාතියනේ. ඒ ඔය දෙක එකට නෙවෙයි.
එහෙමයි.
එතේ මාස්මින් සත්‍ය දන් හෝති අදහසක් ගන්න පුළුවන් නේද? යා ඕකයි තින් දැන් මරුණ කෙනෙකුට දැම්මා වගේම මැරිච්ච නැති කෙනෙකුටත් දාන්න පුළුවන්. ඒ
දැන් එහෙම
ඒකයි නේ කර උඩින් තේර තේරුමට වඩා ටිකක් ගැඹුරුයි දැන්. අන්න අවුරු හරි ඈතක ඉන්නවා කියලා හිතන්. හරි. දැන් එයා මැරුණා කිව්වොත් කෝල් එකක් එනවා මෙයා මැරිලා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් කලබල වෙනව නේද?
එහෙම ඒත් අර අරගෙන තමයි හටගන්නේ ජාතිය කි මරණය.
ඔය ඉතින් මරණ දුක ආවා. අපි ඔක දැනගත්තු ගමන් නේද? දැනගත්තා කියන්නේ හටගත්තා. හිතදුන.
එතකොට එතන ජාතියේ දුක එන්නේ අර මරණයත් සමගමයි නේද? දැන් බුදු පියාණන් වහන්සේ කියන්නේ දැන් මේ ජාතියම දුකක් කියලානේ. ඒ කියන්නේ ඉපදීම දුකක් කියලානේ. ඒ ඉපදීම දුකක් කියන තැන එන්නේ මේ මරණයත් ඒක එයපත් එයෙහි ජාතිය හට ගැනීමත් සමග ඇති වෙන මරණයත් නිසාම තමයි අර ජාතිය දුකක් වෙන්නේ. එහෙම
එතකොට දැන් ජාතිය දුකද කිව්වේ මරණේ දුකද කිව්වේ?
මරණය නිසා හටගන්න ඉපදීම ජාතිය දුක වශයෙන්. එතකොට කිව්වේ මරණේ දුක.
ඔව් මරණේනේ දුක. එතකොට ජාතිය දුකයි කිව්වේ මරණේ නැහින්ද? ඒ ජාතියද දුක මරණයද?
ජාතිය දුක
නෑ නෑ යා. යා අපිය දුකයි කිව්වේ මැරෙන හින්දානේ.
නෑ
නෑ. මැරුණ නැත්නම් එහෙම ජාතිය දුකද? ආ.
ෆයිට්
එක තියෙනවා නේද? ඒක තමයි මේ මම ඉන්නත් නෑ. දැන් හැබැයි මේ දැන් අපි කතා කරන්නේ ඒ කතාව නෙවෙයි ඒක අපි කතා කරන්නේ. මේ මේ කතා කරන්න හදන්නේ ජාතියම දුකයි කියන එක නෙමෙයි ඒක වෙනම අපි කතා කරමු. එතෙන්දී අර ඔබ වහන්සේ ඉස්සෙල්ලා ආපු මේ මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ එකට යන්න වෙනවා. දැන් මේ කතා කරන්නේ පටිච්චසමුප්පන්න බව ඈ. අපි මන්නේ දුකයි කියලා පිළිගන්න දෙයක් තියෙනවනේ මරණය දුකයි කියලා පිළිගත්තා. ඒ හින්දා අපි දැන් මරණය ඒ දුක හටගත්තේ ඇයි කියලා හොයනවා. ඒක මරණ දුක ආවේ මරණය හටගත්තු හින්දා නේද? මරණය හටගත්ත කියන්නේ ඉතින් ජාති
ජාතිය.
ඒක හටගත්තේ නැත්නම් දුකයිද?
දුකක් වෙන්නේ නැහැ.
දුකක් වෙන්නේ
නැහැ. ඒ තුනේ.
ඉතින් ජාතිය ජාතිය නිසායි මරණ.
මරණ දුක.
ඔව්. හරි එතකොට ජාතිපච්චයා මරණං කිව්වොත් දැන් තේරෙනවද? ඒ දෙක වෙන් කරන්න බැහැ කියලා.
බැහැ
කියන්නේ. රටාර පටිච්ච සම්පන්න සම්බන්ධයක් පේනවා නේද?
එහෙමයි කියනවා. මේ අධිකල්ගෙ මේ දෙකේ තන්ට එනවා ඒක.
ඔව්. අනේ ඒ වගේ එකක් දැන් අපි ඉස්සෙල්ලා හිතාගෙන හිටියේ මේ ඉපදීමයි මරණයයි කිව්වොත් එහෙම සම්බන්ධයක් පේන්නේ නැහැ නේද?
පේන්නේ නැහැ කියලා.
දැන් ඔක්කොම කියන්න පුළුවන් ද ජාතිය නිසා ජරාව කියන එක. ජරාව කියන්නේ මොකද්ද? වයසට යන එක නේද? දැන් අපි එතන ඉන්න අයට අපි ගමු උදාහරණයක් මගක් කරේ. තමන්ගේ කොණ්ඩේ සිහි කරගන්න. දැන් ගොඩක් අයගෙන් මං හිතන්නේ කොණ්ඩේ ඉදිලා කළු කරගෙනත් ඇති. ඒක වෙනම කතාවක්. කොණ්ඩේ එතකොට මේ කොණ්ඩේ කියනකොට ජරාවක් නේද සිහි වෙන්නේ. කොණ්ඩේ ඉදිලා හරි මගක් කරේ. ආවෙක දුකක් නේද එන්නේ? අය මේ කතා කරන්නේ ජරා දුක කියන එක නෙමෙයි. ජරා කියන එක. ආව. ආ වයසට ගිහිල්ලා දිරලා ගිහිල්ලා කැඩිලා විඳිලා වගේ අදහස එන්නේ ඒක මතක් වෙනකොටම නේද? එකොට ඒ අත ගැනීම එක්ක නේද ජරාව තියෙන්නේ? ඔක මතක් කරනකන් ඕක තිබ්බේ නෑ නේද? හරි. එතකොට ඒ ජාතියයි ජරාවයි වෙන් කරන්න පුළුවන්ද? ජාතිය කියන්නේ තේරුම් ගන්න මේ හට ගැනීම කියන එක. ස්කන්ධයන්ගේ පහළ වීම. අන්දානම් පාතු බව. ඒත් ඒ හට ගැනීමම නේද ජරාව දැන් ඔය ඒ වෙනකොට.
ඒකත් ජාතියම තමයි ඒකත් හේතුව.
ඒකත් හේතුව ජාතිය. මම හිතන්නේ ජරාව කියන එකක් දන්නෙත් නැහැ.
නැහැ.
දැන් ඔක්කොම දැන් මේක මේ ඔය ගොඩාක් පුරුදු කරන්න ඕන තැනක්. ඔක දැන් තමන්ගේ අපි ගොඩක් බාහිර දේවල් ගැනනේ. දැන් තමන්ගේ ශරීරය කියන්නේ හැමෝටම බලන්න පුළුවන්. දැන් මේ මොහොතේ මගේ ශරීරය තියෙන්නේ මොන ඉරියව්වේද කියලා තමන්ට බලන්න පුළුවන් නේද? ඒ කියන්නේ නිකන් මේ ශරීරය දිහා බලන්නේ නැතුව ඇස් එක වහගෙන වුණත් කමන්නේ. දැන් මම ඉන්නේ මොන ඉරියව්වේද කියලා මතක් කරන් වාඩි වෙලා ඉන්නවා කියලා හොඳට දන්නවා. අමරිට ඇඳගෙන ඉන්න ඒවත් දන්නවා. දැන් බලන්න ඒ ශරීරය දැනගත්තේ කොහමද? ඔය ඉරියව්වේ තියෙනවා, මේ ඇඳන් ඉන්නවා, මේ වගේ කියලා දැනගත්තේ මොන ආයතනවලින්ද කියලා බලන්න හොඳට. ඇස් එක පියාගෙන බැලුවා නම් ඇහැට පෙනුණා වෙන්න බෑ. හැබැයි දන්නවා හොඳට. ඇහැට පේනවා වගේ දන්නවා. අපිට දැනගත්තේ මොන ආයතන වලින්ද බැලුවොත් මොන ආදායි?
කාය ආයතනය, මන ආයතනය.
එළාවේ කාය ආයතනයයි මන ආයතනයයි දාවුනේ. ඒකට ඊළඟට බලන්න කාය ආයතනෙන් දෙන්නේ මොනවද? කාය ආයතනයට කරන්න පුළුවන් මොනවද? මන ආයතනයට කරන්න පුළුවන් මොනවද? ඒක වෙනම ආයතන ගැන දැනගෙන ඉන්න ඕන. අපි දන්නවා කාය ආයතනයට දෙන්න පුළුවන් දැනීමක් කියන එක විතරයි. මොනවද දැනෙනව? හරි. දැන් තමන්ගේ ශරීරයේ මොනවා හරි තැන් කීපයක දැනීම් ටිකක් තියෙනවා නේද? දැන් ওই දැනීම් ටික අරන් අපි ප්ලොට් කරනවා කියන මේ චිත් ටිකක් තියෙනවා කියන දැනෙන තැන් ටික මාක් කරනවා කියලා හිතන්න. දැන් ඒ ටිකට කියන්න පුළුවන් ද ඔය ශරීරය කියලා? ඒ දෙයට වුත් ඔය දැනීම් ටික සත්‍යද? නැහැ නේද? ඒ දැනීම් ටික කියන්නේ
වාගේ මේ පොඩ්ඩක් මම පොඩ්ඩක් ඔක වෙනින් විදියට අහුවත් උතන ඒවත් එක්කම මම මේ දැනීම් ස්වභාවයත් අපි කියමු. දැනීමක් කියලා තියෙන්නේ. අපි දැන් මේක වාඩි වෙලා ඉඳීමේ දැනීමක් තමයි තියෙන්නේ. ඒ දැනීම තුළ පටවි ස්වභාවය තියෙනවද? කියලා අහුවොත් ඒක සීමා ඉක්මවා යනවද?
ඔව් ඉස්සෙල්ලම මේ කතා කරන්නේ
කතා කරලා. ඒක කතා
කරලා. කියන එක දැන් අපිට ඉපදුනේ.
එහෙම.
ඒක හටගත්තේ කොහොමද කියලා බලන්න. ඒකට කාය ආයතනයි මන ආයතනයි ඉන්නේ වැඩ කළේ. දැන් මගේ ප්‍රශ්නේ තමයි කාය පුළුවන්ද ශරීරයක් හදන්න?
බෑ.
දැන් එයාට පුළුවන් දැනීම් ටිකක් දෙන්න විතරයි. දැනීම් ටික ශරීරය ගන්න. නේද?
එහෙමයි.
ඔව්. එහෙනම් ශරීරය කියන එකක් අපිට හදලා දීලා තියෙන්නේ මන ආයතනෙද? මන ආයතන
මහානායක
දැනීම ගැන හිතන්න කිව්ලා නේද? අන්න හරි. දැනීම ටික ගැන හිතන්න කිව්. හිතනකොට තමයි ශරීරයේ ක්‍රියාවක් හිතට පේන්නේ. එතකොට මේ මොහොතේ උනේ ශරීරයක් හිතට පෙනුණා කියන එක නේද? කාය ආයතනෙන් දැනීම ටිකක් දුන්නා. හිත තමයි ওই විශ්ව ටික දාලා ශරීරයක් හදලා දුන්නේ.
හරි.
ක්‍රියාවකුත් හදලා ඉන්න හැටි හදලා ඇඳුනොත් අඳලා ඔක්කොම කරලා දුන්නා ශරීරය. මේ මොහොතේ. එතකොට ඔය ශරීරේ හිතට පෙනුන එකක් නේද? දැන් හිතට පෙනුන ශරීරේ නම් අද්දැකේ ඕක අල්ලන්න පුළුවන්ද?
ඇත්තයි කියලා ගත්ත ස්වභාවය මත නේද? එහෙමයි. ඒක අපිට ඒක එහෙම අල්ලන්න ස්පර්ශ කරන්න බෑනේ.
හිතට පේන එක අල්ලන්න බෑනේ, අහුවෙන්නේ නෑනේ.
නෑ.
හිතට පේනවා කියන්නේ හීනයක් දැක්කා වගේ
වැඩන්නේ.
තමන්ගේ හිතට පේන එක වෙන කාට හරි පේනවද?
එහෙමයි.
මම පේන්නේ නැහැ නේ. දැන් ළඟ කවුරු හරි හිටියත් එයාට පේනවද අපේ හිතේ හැදෙන ටික? නෑ. එයාගේ හිතේ හැදෙනවා අපිට තේරෙන්නේ නැහැ
නේද?
අපකට ඔය හිතෙන් හදපු ශරීරය අපේ වෙන ආයතන එකකටවත් අහුවෙන්නේ නැහැ නේද?
ඔව්.
ඒ හැම එකක් නේද අපිට දැන්. වාඩිලා ඉන්නා කියලා පස්සට ශරීරයක් කරලා එළියෙන් තිබ්බහම අර ආයතන හයටම අහුවෙන මට්ටමකට ගෙනහැලා නේද? කටපේන එක ඇහැට අහුවෙන්නේ නැත්නම් කනට නාසයට දිවට කයට මොකකටවත් අහුවෙන්නේ
නැහැ.
දැන් අපි විශ්වාස කළොත් ඔය එළියේ තියෙන භෞතික දෙයක් කියලා. මොනවායින්ද හැදෙච්ච දෙයක් කියලා ඔය දැනගත්. ඒ හැදිච්ච එක අනිත් ආයතන පහටම ගෝචරයි නේද?
හරි.
දෙයක් කළොත්. මේ තියෙන්නේ අපදැක්කේ බාහිර දෙයක් නෙමෙයි හිතෙන් හදපු එක. හිතෙන් හදපු එක ඔය එකකටවත් ගෝචර නැහැ.
ඔය හිතෙන් හදපු එක බාහිරෙන් තිබ්බොත් තමයි අර අනිත් ආයතන වලට මේ ගෝචර වෙන්නේ.
අන්න හරි. හැබැයි අපේ පුරුද්ද මේ අපේ ලෝකෙට ඇති පුරුද්ද තමයි ඔය භෞතික දේම දැනගත්තා කියන එක. ඒ වුණාට මේ මොහොතේ උනේ හිතෙන් හදපු එකක් හිත දැනගෙන.
ඒක මේ රයි මාස දැනීමක් විතරයි නේද? විඥානයේ ස්වභාවය දැන ගැනීම ස්වභාවය පමණයි තමයි.
ඒක තමයි විඥානෙන් ඉස්සේ ඔය දැනගත්ත ශරීරේ ඇත්තක් කියලා. නේද? ඒක හරියට අර බල්ලා වතුරට ඉදලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩන්නේ.
බල්ලෙක් හැදුවා වගේ තමයි. එහෙම
එහෙම. දැන් තේරෙනවද මේ මොහොතේ තමන්ගේ ශරීරය හරියට අර වතුරේ හැදපු බල්ලෙක් වගේ කියලා.
එහෙමයි. ඒ වෙලාවේ බල්ලට මොඩේ කිව්වොත් මේ මමයි විසින් හදලා එළියෙන් තිබු බල්ලෙක් කියන ස්වභාවය බල්ලක් තිබුණා නම් ඒකෙම කටගන්නේ
නැහැ. ඔව්. එයාට පේනවා මේ මොඩ සම්පතේ එළියෙන් තියපු එකක් කියලා නේ.
කොද්දලගේ මහත්තයා.
ඔව්.
පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළන්ද? දැන් ඔබතුමා කියුවානේ මේ දැනීම කාය ආයතනෙන් ඇවිල්ලා මනසින් ඉගෙන හිතනවා කියලා. එතකොට අපි මේ කාය ආයතනයේ විතරක් ඔය දැනීම කියන එක ගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙමනම් කය ආයතනේ විතරනම් දැනීම ගන්නේ මනස නැතුව එහෙනම් මලමිනියක තත්ත්වයක් වගේද? කොහොමද ඒක කය ආයතනේ විතරක් දැනීමක් ගන්නවා කියන එක කියන්නේ? මම දුමින්ද කතා කරන්නේ.
ඔව් හොඳයි. මේ හොඳයි. එතකොට ඔව් දැන් මේ කියපු කරුණ තේරුණානේ. කය ආයතනේ මන ආයතනේ එකතු වෙලා තමයි එලියන් ශරීරයක් තිබ්බේ කියන එක.
ඔව් ඔව්
ඔව් දැන් ඒක මේ මූලික මට්ටමක්. ඕක ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි. අපි එතෙන්ට එන්න අපි මනස මේ යම් කිසි දැක්මකට එන්න පුරුදු කරගන්න ඕනනේ. අපේ තියෙන මූලික මෝඩ ගන්න ටික අයින් කරලා. එතකොට දැන් ඔන්න නුවණක් එනවා. මේ මේ ආයතන දෙකක ක්‍රියාකාරීත්වයක් නෙමෙයි උනේ. ආයතනයක් ඊළඟ ප්‍රශ්නේ තමයි අනතන එහාට තමයි මේ ලෝකෝත්තර දර්ශනයට එන්න ටික ටික කිට්ටු වෙන්නේ. ඒ කියන්නේ කාය ආයතනෙන් දැන් මොනවද දැනුණා? දැනුණා කියන එකේ ශරීරයක් නැහැ.
හරි.
දැනීමක්. මන ආයතනෙන් තමයි ශරීරය හැදුවේ. ඒ දැනීම ටිකට අනුව හිතන්න ගිහින්. දැන් ඊළඟට ඔයා අහපු ප්‍රශ්නේ හොඳයි. දැන් මේ මේ කයට පුළුවන් ද දැනෙන්න හිත නැත්නම් කියලා නේද?
ඔව් ඔව්
ඔව්. ඔව්. ඔයගෙ හොයන්න ඕන. දැන් මෙහෙම එකක් තියෙනවානේ. ආයතනයක් වැඩ කරනවා කියන්නේ මොකද්ද? කාය ආයතනේ වැඩ කරනවා කියන්නේ අජ්ජත් බහිද්ද. ඒ කියන්නේ අජ්ජත් කාය ආයතනේ බහිද්ද පොට්ටබ්බේ. ඒ ඒක මොකද්ද පහළ වෙන්නේ?
විඥානේ, කය විඥානේ.
ඒ කය නිසා උපදින සාය විඥානේ කියලා නම දෙනවනේ. ඇහැ නිසා නම් චක්කු විඥානේ කිව්වා වගේ, කන නිසා නම් පෝත විඥානේ කිව්වා වගේ. කාය විඥානේ නේද? කයයි පොට්ටබ්බේයි කාය විඥානේ. විඥානේ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා හැලියර නාම රූප විඥානේ කියද්දී විඥානේ කියන්නේ මොකද්ද? විඥානේ අදහස මොකද්ද?
දැනගන්නවා කියන ස්වභාවය.
දැනගන්නවා කියන එක.
ඔව්.
දැන් තේනාද ඒ දැනීමක් කියන එක දැනගෙන තියනවායි කියලා?
ඔව්.
හරි. ඒ කාය විඥාණයෙන් කියන්නේ ඇත්තටම මේ කයට කාය ආයතනයට මොනවද දැනෙනවා කියන එක.
එතකොට මනස පොඩි උපමාවකින් හොයි කියලා. මොකද මේ අර සාමාන්‍යත්‍යයක් කර මේ කරගන්න අපහසුයි වගේ එකක් මේ උපමාවකින් ඒ අවස්ථාව පොඩ්ඩක් ගන්නට බැරි අපිට.
ඔව් අපිට ඔය කාය ආයතන කියන එක පේන්නේ නැහැ. දැනට නිකන් හිතන්නකෝ අපි කාය ආයතන කියන්නේ මේ මේ හැමත කියලා. ශරීරේ වැහිලා තියෙනානේ හැම. නේ අපි දැන් භෞතික මට්ටමින් තේරුම් ගමුකෝ. ඒ හැමේ මොනවා හරි ගැටෙන හින්දානේ දැනෙන්නේ. අපි ඉන්න මූලික මට්ටමේදී නේද?
ඔව්.
නිකන් ඉන්නකොට මදුරෙක් කනවා කියලා හිතන්නකෝ. දැන් ඒ හැමතනේ විඳින්නේ. අදුරු ඇවිල්ලා නේද?
ඔව්.
එතකොට ඉතින් දැන් මේ මදුරුවට විඳින්න පුළුවන් හැමක් තිබුණොත් නේද?
ඔව්.
දෙවි කෙනෙක් වගේ හිටියනම් මදුරුවට විඳින්න පුළුවන්ද? බ්‍රහ්මයේ හරි. බැහැ නේද? දැන් අපේ අන්නේ දැන් ඒ දැනීම් ගන්න ස්වභාවයක් කියන හින්දා නේද දැනුනේ?
ඔව්.
හරි. එතකොට මේ මේ කාය ආයතනේ කියන එක දැනට නිකන් මම මේ දලා දහසක් ගන්න අපේ හැම කියලා දැනට හිතන්නකො. ආයතන කියලා එකක් තියෙනවා. ඕක හැම කියලා දැනට උපකල්පනයක් කරමුකෝ. ඒක ඇත්ත නෙවෙයි නะ. එතකොට දැන් ඔන්න හැම තියනකන් නේද අපිට රිදීම් දැනෙනවා නම් දැනෙන්නේ. දැන් වේදනාවක් දැනුවත් දැනින්නේ ඒක තියෙනකන් නේද? එහෙම තිබුණ නැත්නම් දැනෙන්නේ නැහැ. ආ විදියට නේද?
ඔව්.
අනේ හමක් තිබුණ නැත්නම් අඳුරට ඇවිල්ලා විඳින්න බෑනේ.
ඔව්.
එතකොට ඒකෙන් තේරුම් ගන්න ඔය කාය ආයතනේ සකස් වෙලා තියෙන දැනීම් ගන්න. දැන් අපේ ෆෝන් එක හදලා තියෙන්නේ මොකටද? කෝල් ගන්නනේ.
ඔව්.
ඒ වගේ මේ කාය ආයතනේ හදලා තියෙන්නේ දැනීම් ගන්න. දැන් චක් ආයතනේ හදලා තියෙන්නේ රූප දකින්න. සෝත ආයතනේ හදලා තියෙන්නේ මොකටද? ශබ්ද අහන්න. හරි. ඒක හරියට අර ෆෝන් එක හදලා තියෙනවා වගේ කෝල් ගන්න. ෆෝන් එක නැති වුණා නම් කෝල් කියලා જાතියක් තියෙයිද?
නෑ නෑ.
නැහැ. ඒක අපි තව උපමාවක් ගත්තොත් ඔය හරියට දැන් සමහර විට රේඩියෝ එකක් නැතුව ඇති නේ. රේඩියෝ එකක් රේඩියෝ එකක් නැත්නම් ළඟපාතක දැන් රේඩියෝ channel ගැන අදහසක් අපිට තියෙනවද?
නෑ.
නෑ. රේඩියෝ එක තියෙනකන් තමයි අහන්න පුළුවන් නේද? ඒ වගේ තමයි මෙන්න මේ ආයතන ටික. දැන් මං ආයතන කියන්නේ අන්න ඔය අරමුණු ගැනීම හැකියාව. හරි? සබ්ද ඇසීමේ හැකියාව තියෙනකන් විතරයි සබ්ද අහන්න පුළුවන්. රූප දැකීමේ හැකියාව තියෙනකන් විතරයි රූප දකින්න පුළුවන්. එහෙමනවා නේද? ඒ වගේ මේ දැනීම් ගන්න හැකියාව තියෙනකන් විතරයි දැනීම් ගන්න පුළුවන්. ඒ දැනීම් ගන්න හැකියාව මෙතෙන්දි තේරුම් ගන්න කාය ආයතනෙ. හරි? එතකොට ඒ ස්වභාවය තියෙන හින්දා තමයි පොට්ටබ්බ වලට ගැටෙන්න පුළුවන්. එංගෙන දැනීමක් දෙන්න පුළුවන්. ඒ ස්වභාවය පිහිටියේ නැත්නම් කාය ආයතනේ කියන එකක් මේ ඒ අදාළ නැහැ. එංගෙන දැනීම කියන එකක් අදාළ නැහැ.
එතකොට ඒ කාය ආයතනේ මූලික වශයෙන් හම්බෙන ඒ දැනීම කියන එක පිරිසුදු මට්ටමක්ද?
ඒක පිරිසුදුද නැද්ද කියන එක ඉතින් පිරිසිදු කියන්නේ මොකක්ද?
මනසින් ඒ කියන්නේ ඒක මනසින් අපි දැන් දැනීමක් ඇඟේ දැනෙනවා. දැන් මම වාඩි වෙලා ඉන්නකොට මුලින්ම දැනෙනවා. ඊට පස්සේ හිත කල්පනා කරාට පස්සේ මම එළියේ තියෙන රූපයක් මගේ ඇඟ එහෙම හදනවා. එතකොට මුලදී අර දැනෙන මට්ටමක් තියෙනවා. පස්සේ ඒක ගැන කල්පනා කරලා ඒ කල්පනා කරපු එක එළියේ තියෙනවා කියන මට්ටමක් තවදුරටත් ඉස්සරහට යනවා. ඒක පටන් ගන්න තැනම දැනීම කියන එක මේ
දැන් ඉස්සෙල්ලා ඔය ආයතන දෙක වෙන් කර ගන්න. දැන් කයට කාය ආයතනට පුළුවන් දැනීම දෙන්න විතරනේ.
ඔව්.
මනසට පුළුවන් හිතන්න විතරනේ.
ඔව්.
නේද?
ඔව්.
දැන් දැනීම දැනුණත් නැතත් ඔයාලට හිතන්න පුළුවන් නේද? ඕන જાතිය දෙයක් හිතන්න පුළුවන් නේද?
ඔව්.
එතකොට ඒ හිතන එක අයිතිද දැනීමට? එනේ කාය ආයතනේ දන්නවද මොනවා හිතනවද කියලා?
නෑ.
නෑ දැනීම වෙන එකක් පිටීම තව එකක් නේද?
ඔව්.
කිසිම අදාළත්වයක් නෑ. හරි. දැනීම කියන එක වෙන සිද්ධියක්. සිටීම කියන එක තව සිද්ධියක්.
ඔව්.
යයි දැන් නිකන් අයි උදාහරණයකට දෙන්නේ කරන වැඩ දෙකක් වගේ නේද? දොස්තර බෙහෙත් දෙනවා, ලෝය නඩු ගහනවා. බෙහෙත් දෙන එකයි නඩු ගහන එකයි වැඩ දෙකක් කිසිම සම්බන්ධයක් නැහැ.
එතකොට දැන් මේ ආයතන දෙකකින් උනාට පළවෙනි එකේ දැනීම මත පදනම් වෙලා නේද දෙවෙනි අර වැඩේ කරන්නේ? දැන් අපිට මේ දැනීම කියන එක නැත්නම් ඒක ගැන හිතීමක් නැහැ නේ. එතකොට අර මේ ඒ ආයතන ලෝයර් කෙනෙකුයි මේ ડોක්ටර් කෙනෙකු වගේ තමයි ඒ දෙන්න වැඩ දෙකක් කරන්නේ. උනාට ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා වගේ තේරෙනවා නේ.
අන්න හරි. උනාගේ සම්බන්ධය තමයි දැන් තියෙන්න ඕනේ. දැන් අපි කිසිම සම්බන්ධයක් නැති ක්‍රියා දෙකක් සම්බන්ධ කරලා. ආයතනයට පුළුවන් දැනීමක් ගන්න විතරයි. මන ආයතනයට පුළුවන් හිතන්න විතරයි. දැන් බැලුවොත් දෙන්න කිසිම අදාළත්වයක් නැහැ. හැබැයි දැන් හිතන්න මදුරෙක් කනවායි කියලා. අපිට දැනුන දේ ගැන හිතන්න ගිහිල්ලා නේද මදුරුවෙක් කනවා කියලා දැනගත්තේ.
ඔව්.
කකුල මදුරුවෙක් කනවා. ඒ ඉස්සෙල්ලම වෙන්නේ මොකද්ද? අපි දැනගන්නේ. පිටේනවා දැනෙනවා විතරයි නේද?
ඔව්.
දැන් ඕක ගැන හිතනකොට නේද? හරි දැනන්නේ කොහෙද කකුලේ? මොකක් හින්දාද රිදෙන්නේ? මදුරුවෙක් කන හින්දා. ඒක දුන්නේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? අපුල්ලයි මන ආයතනෙන් නේද? ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ඔන්න ඔය මනසෙන් දැනගත්තු එක තමයි අර කකුලේ සිද්ධ වෙන්නේ. ඒක තමයි දැනුනේ කියලා. ඒ අපි සාමාන්‍යයෙන් ඉන්න තත්ත්වේ ලෝකයාගේ තත්ත්වේ. එනට අපි දැන් ආයතන වෙන් කරලා බැලුවොත් තා කාය ආයතන වැඩ කළා මන ආයතන වැඩ කළා නේද?
ඔව්.
දැන් හොඳට හිතන්න ඉස්සෙල්ලා සිදු වුණේ දැනුණ එකද හිතුව එකද?
දැනුණ එක.
දැන් මදුරෙක් කනකොට අපේ ආයතන දෙකෙන් ඉස්සෙල්ලා වැඩ කළේ කාය ආයතනේද මන ආයතනේද?
ආයතන.
ආයතන. ඒ කියන්නේ දැනුණා නේද?
හ්ම්. ඔව්.
ඊට පස්සේ නේද මේ දැනීම ගැන සිතුවේ?
ඔව්.
එතකොට හිතනකොට නේද කකුලයි මදුරුවයි කියන දෙක දැනගත්තේ. ඒ හිතනකොට දැනිලා ඉවරයි නේද?
ඔව් දැනීම ඉවරයි. ඔව්.
දැනීම ඉවර වෙලා තමයි හිතලා තියෙන්නේ ඈ. හිතනකොට තමයි මේ මදුරෙක් කෑවා කකුල කෑවා කියලා දැනගත්තේ. එතකොට දැනීම ඉවරයි. අපි මදුරුවා කියලා දැනගන්නකොට දැනීම ඉවරයි. හරි? දැනීම නිරෝධයි. ඊට පස්සේ තමයි මදුරුවා ඉපදිලා තියෙන්නේ. දැන් එතකොට දැන් ඉපදුන මදුරුවද එහෙනම් අපිට රිද්දෝලා තියෙන්නේ. මදුරුවා උපදිනකොට රිදිලා ඉවරයි. එතකොට ඔය හිත දැනගත්තු මදුරුවද කාලා තියෙන්නේ. වෙන්න බැහැ නේ.
නෝ.
තේනවාද අපි කොච්චර මුලාවක ඉන්නවද කියලා? අපි හිතන්නේ කාපු මහදුරුවා ගැනමයි දැනගත්තේ කියලා. ඒ වුණාට රිදුනට පස්සේ තමයි මහදුරුවා හදලා තියෙන්නේ. හරි. එතකොට මේ වෙන්න බැරි විදිහකට ආයතන ගැට ගහලා නේද? තේරුණාද? දැන් මේ අපි හිතන විදිහේ වැරදි එක එක පැත්තෙන් අඳුරගත්තොත් නැත්නම් මං කියේ වැරදි දකිනකොට තමයි වැරද්ද හැදෙන්නේ. මේ යන විදිහේ වැරද්දක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගන්න විදිහේ වැරද්දක් තියෙනවා. දැන් ওই වැරද්දම තමයි මං කියන්නේ මේ වෙලාවේ ශරීරේ වාඩි වෙලා තියෙනවා කියලා අපි භෞතික ශරීරයක් කියන එක වුණත් සිද්ධ වුණේ ওই විදිහටම නේද? දැනීම් ටිකක් තියෙනවා. දැනීම් ටික ගැන හිතනවා. හිතනකොට මනස තමයි දැනගන්නේ මෙන්න මේ විදිහේ ඉරියව්වක කයක් තියෙනවා කියලා. මනස දැනගන්නවා කියන්නේ මන ධම්ම මනෝ විඥාන. දැන් ධම්ම කියන්නේ මොන වගේ දෙයක්ද? එළියේ තියෙන දෙයක්ද? නෑ ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය, මනෝමය දෙයක්. හරිනේ? උදාහරණයක් ගත්තොත් හීනයක් දකින්න ඕනේ. මනසෙන් හදන දේ මනස දැන ගන්නවා. ඒක හීනයක් වගේ නේ නේද? එතකොට අපි හීනේ ඇත්ත කරගෙන නේද මේ දැන් මේ විදිහේ කයක් තියෙනවා කියන්නේ. අර මං අර බල්ලගේ උදාහරණේ ගන්නේ දැන් බල්ලා හිතෙන් බල්ලෙක් හදාගෙන ඌ එළියේ ඉන්නවා කියලා ඇත්ත කරගන්නවනේ ඌගේ මානසික තත්ත්වෙට. ඒ වගේ නේද අපිත් දැන් මේ දැනීම් ටිකක් තිබුණා දැනීම් ටික ගැන හිතන්න ගිහිල්ලා මනසේ මොනවද ශාරීරික රූපයක් හැදුණා ඒක තමයි අද්දච්චේ. එනකට අපි විශ්වාස කරලා තියෙන එළියේ තියෙන දේක් දැනගත්තා කියලා. ඒක වෙන්න බැරි වැඩන්නේ කියන අපේ නොදැනුවත්කම නිසාම නේද එහෙම බාර ආරම් තියෙන්නේ. කියන්නේ මේ භෞතික කයක් බාර ආරම් තියෙන්නේ මෝඩකම මතම නේද? ඒකට ඒ කයක් ඉපැද්දුවේ අන හටගත්ත කය. කය සම්බන්ධව ගත්තොත් ජාතිය. දැන් ඔය ශරීරේ ඕන මොන ලක්ෂණේ ගත්තත් මං ඉස්සෙල්ලකේ කොණ්ඩේ ඉදිලා නැත්නම් හැම රැලි වැටිලා ඈ ඔය වයසට යෑමේ ලක්ෂණ ටික තියෙනවනේ අපේ. ඔය ඒ ලක්ෂණේ හටගන්නේ ඔතන නේද? එහෙනම් ඒ ජරාව උපදින හැටි ජරාව කියන්නේ ಜಾති ධර්මයක් කියලා පේනවා නේද? ජරාව කියන්නේ ಜಾති ධර්මයක් කියේ ඉපදුන ධර්මය. කියලා පේනවද? එතකොට අර ගැලපෙනව නේද? ಜಾති පච්චා ජරා කියනකොට. ජරාව කියන්නේ ඉපදුන ධර්මයක්. මරණය කියන්නේ ඉපදුන ධර්මයක්. ඇයි ඉපැද්දුවේ කියන එක වෙනම හොයාගන්න ඕන. මෙතන තියෙන්නේ දැන් ජාති, ඒ කියන්නේ ජරා මරණ කියන දෙකම ජාතියෙන් නිසා හටගත්තු නිසා නේද? දැන් මේ කයක්, ඒ කියන්නේ ජරාව මරණය නිකන් අපිට කතා කරන්න බෑ. මොනවට හරි සාපේක්ෂවමයි. කියන්නේ ස්කන්ධ ටිකකට සාපේක්ෂව ගත්තොත් ස්කන්ධ හට ගැනීම ජාතිය, ස්කන්ධ විනාශ වීම මරණය. හරි. ශරීරයට සාපේක්ෂව ගත්තොත් එහෙම තමයි. ජරාව කියන එක තියෙන්නේ මේ කයක් ඉපදුවොත් විතරයි. කය ඉපදුවා කියන්නේ ඒක යම් කිසි ජරාවක් තියනවා නම් ඒ ජරාව ඉපදුවේ නැහැ. දැන් මරණයක් නම් මරණය ඉපදුවේ දැන්. ඒ ජාතිය මතමයි ජරාව හෝ මරණය. කය ඉපැද්දුවේ නැත්නම්, ඒ කියන්නේ වතුරේ බල්ලා හැදුවේ නැත්නම් ජරාව හෝ මරණය තියෙනවද? ඒක ඇත්ත දැක්කනම්, ඒ කියන්නේ බාරගත්තේ නැත්නම්, ඒ කියන්නේ මොඩකමටයි ඕක පැනෙවි කියන සිද්ධිය. දැන් බල්ලා මොඩකමට බල්ලා හැදුවට අපි දන්නවනේ ඕක මොඩකමටයි හදලා තියෙන කියා. දැන් ඒ හදපු දෙයට ජරාවක් මරණයක් ගැන කතා කරන්න පුළුවන්ද? වතුරේ ඉන්න බල්ලා වයසට ගිහින් වතුරේ ඉන්න බල්ලා ලෙඩ වෙලා වතුරේ ඉන්න බල්ලා මැරිලා කිව්වොත් ඒවට අර්ථයක් තියනවද? පිට කියන්නේ මෝඩ සම මතම හිතාගත්තු දේවල් කියලා නේද? දැන් ඔතන අදහසක් ගන්න පුළුවන්ද මට? මේ අදහස දෙන්න උනේ ජාති පච්චයා ජරා මරණම් කියන එක දෙකක් නෙමෙයි එකක්මයි කියන එක. මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයක් පේනවා නේද ඔන්න ඔය විදිහට දකිනකොට? ඒක අපි සාමාන්‍යයෙන් ලෝකේ හිතන් හිටියට වඩා වෙනස්. අපි භෞතික කයක් පනෝගෙන හිතන් ඉන්නකොට ඕක වෙනස්. දැන් මේ ජාතිය නිසාමයි ජරාව ජාතිය නිසාමයි මරණය. ඒ දෙක එකකින් එකක් වෙන් කරන්න බැහැ කියන අදහසයි ගන්න ඕන. නස්මින් සති ඉදං හෝති. නස්මින් අසති ඉදං නහෝති. පැහැදිලිද ඒක?
හා